මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභුබුද්ධස්ස දායාදෝ භික්ඛු භේසකලාවනේ කේවලං අට්ඨික සංඥාය අපරී පඨවිමං. මඤ්ඤේහං කාමරාගං සෝඛිප්පමේව පයිස්සති. සදහවක් පින්නතුනි, සසර බැමි වඩන සුභ සංඥා වෙනුවට සසර බැමි කඩන අසුභ සංඥා වඩන හැටියට කිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට නිතර මතක් කර දෙනවා. සුභ සංඥා වැඩිවීමෙන් රාගයත්, අසුභ සංඥා වැඩිවීමෙන් විරාගයත් ඇති වෙන බව අපි දන්නවා. එතකොට විරාග නමින්ම හැඳින්වෙන නිවන බලාපොරොත්තු වෙන වණන් යම් කෙනෙක් අසුභ භාවනා වැඩි යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. බුද්ධ කාලයේ වැඩවිසු සිගාල පිතා කියන තෙරුන් වහන්සේ කෙනෙක් සම්බන්ධ ගාථාවක් තමයි අට්ඨික සංඥා වැඩි වූ සිගාල පිතා කියන නම ඇති සංඝයා වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවකුයි අද අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළව දැක්වෙන්නේ. සිගාල පිතා කියන ස්වාමීන් වහන්සේ අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශාසනය පැවිදි වෙලා අට්ඨික සංඥා වඩලා පුරුදු කෙනෙක්. මේ බුද්ධ කාලයේදී උන්වහන්සේ සැවැත් නුවර ඉපදිලා ගිහිගෙයි වාසයක් කරලා විවාහ ජීවිතයක් ගත කරලා දරුවෙකුත් උපන්නට පස්සේ සසර ගල කිරිලා පැවිදි වුණා. ඒ පුතාට සිගාල කියන නම දීලා තිබුණ නිසා මේ හාමුදුරුවෝ හැඳින්වන්නේ සිගාල පිතා නමින්. සිගාලගේ පියා කියන නම ඇති මේ භික්ෂුන් වහන්සේ. ඉතින් උන්වහන්සේට කර්මස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ දුන්නෙත් උන්වහන්සේගේ අතීත ඒ සංසාර ප්‍රවෘත්තිය දැකලා ඉතින් අට්ඨික සංඥාවයි. මේ අසුභ භාවනාවට අදාළ කර්මස්ථාන අතරින් ප්‍රධාන තැනක් ගන්න එකක් තමයි මේ අට්ඨික සංඥාව. ගිහි පැවිදි පින්නතුන් යෝගාවචර පින්නතුන් බොහොම උනන්දුවෙන් වඩන එකක් මේ අට්ඨික සංඥාව. ඉතින් මේ සාරණාංශ පිළිබඳව මේ විදිහටයි දැක්වෙන්නේ. උන්වහන්සේ කමඨහන අරගෙන බුදුරජාන් වහන්සේගෙන් විවේක වාසයසුවාගෙන භග්ග රටේ සුන්සුමාර ගිර කියන එකන්දේ දේශකලාවණයට වැඩම කළා. එතන උග්‍ර විද්‍යට භාවනා කරනවා දැකලා දේවතාවෙක් උන්වහන්සේ තව තවත් උත්සාහවත් කරන්න මේ අපි අර මාතෘකා කළ ගාථාව අදාළ බවයි කියවෙන්නේ. ඒ ගාථාවේ අදහස අහු බුද්ධස දායාදෝ භික්ඛු භේසකලාවනි. මේ දේවතාවා මේ අතීත ප්‍රවෘත්තියක් කියන වගේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේට එල්ල කළා කියන එකක් හැටියටම නෙවෙයි මේ විදිහට කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දායාද කරුවෙක් වන භික්ෂුවක් හිටියා භේසකලාවනි. ඊළඟට කේවලං අට්ඨික සංඥාය අපරි පඨවින් ඊමං. තනිකර අට්ඨික සංඥාවෙන් මේ පොළව පතුරුවා හැරියා. ඊළඟට මේ දේවතාවා කියනවා මඤ්ඤේහං කාම රාගංසෝ කිප්පමේව පහෙසති. මං හිතනවා මේ භික්ෂුන් වහන්සේ ඉක්මනින්ම කාම රාගය දුරු කරනවා ඇත කියලා. මේ ගාථාව අහලා භික්ෂුන් වහන්සේ තේරුම් ගත්තා මේ දේවතාව මා උත්සාහ කරන්නයි මේ ගාථාව ප්‍රකාශ කළේ කියලා. වඩාත් වීර්යවන්තව භාවනා කරලා දර්ශනා වඩලා රහත් වුණා. රහත් වෙලා ඉවරලා තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කිරීම වශයෙන් උත් අර දේවතාවාගේ ඒ පිහිට ඒ ගැන උදාන ප්‍රීති වාක්‍යයක් වශයෙන් උත් මේ ගාථාව වදාළ බවයි ඒ කථාන්තරවල දැක්වෙන්නේ. ඉතින් මේ ගාථාව තේරුම් කිරීමේදී අටුවාචාර්යින් වහන්සේලා කියන සමහර කාරණා ගැන අපට විශේෂ අදහසක් කියන්න වෙන්නේ. ඒ අටුවාව මේක අමුතු විදිහකට තෝරන්නේ. අර දැන් අපි කිව්වනේ මේ ගාථාවේ අදහස තනිකර අට්ඨික සංඥාවෙන් මේ පෘථිවිය පතුරුවා හැරියා කියන එක අටුවාවේ තෝරන්නේ. ශරීරයේ කොටසකින්ගත්තු අට්ඨික සංඥාව මේ පඨවි කියන එක තෝරන්නේ මේ ආත්ම භාවය මේ ශරීරය මුළු ශරීරය පුරා පතුරු හැරියා කියලා. කොතනකවත් මේ පඨවි කියන එක මේ ශරීරය මුළු ශරීරය කියන අදහසින් යොදලා නැහැ. ඉතින් මේකට වෙන එකක් තබා නිදර්ශන වශයෙන් උද්දක්වන්නේ අතීතයේ අනුරාධපුර යුගයේ යම් කිසි සිද්ධියක්. ඒක ඒකාන්තරීය බොහෝ දින අතර ප්‍රකටයි. ඒක කලක් මිහින්තලේ චේතියගේ වැඩවාසය කළ චේතිය පර්වතයේ වැඩවාසය කළ භාවනා යෝගී මහාතිස්ස ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියක්. උන්වහන්සේ දවසක් මිහින්තලෙන් පිටත් වෙලා අනුරාධපුර දිහාවට පිණ්ඩපාතේ වඩින අතරේ අනුරාධපුරයේ එක්තරා පවුලක ඒ භාර්යාවක් ස්වාමි පුරුෂයාට කලහ කරලා ආපහු මව්පියන්ගේ ගෙදරට යන්න ආභරණ ආදී හොඳට පැඳ පැනඳගෙන එන අතරේ පෙරමගට මේ ස්වාමීන් වහන්සේ හමු වුණාම කෙලෙස් සහිතව මහාඩි හිනා වුණා කියලා කියනවා. ඒ හිනා වෙනකොට මේ ස්වාමීන් වහන්සේ මොකද සද්දේ කියලා බලන්නේ. ඔළුව උස්සලා බලනකොට අර ස්ත්‍රියගේ දත් ඇට ටික දුටුවා. ඒකම අපිට කියවෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ ඒ අට්ඨික සංඥාව ඒ ඇට සැකිල්ලක් හැටියට දැකලා ඒ අවස්ථාවේම සියලු කෙලෙස් අවසන් කරලා රහත් වුණාය. ඒ රහත් වෙලා උන්වහන්සේ තවදුරටත් ඒ ගමන් කරන අතරේ අර ස්ත්‍රියගේ සාමි පුරුෂයා පිටිපස්සෙන් සෑගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවලු මේ පාරේ ගැහණියක් ගියාද කියලා, ස්ත්‍රියක් ගියාද කියලා. මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා කියලා කියනවා මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා දන්නේ නැහැ, ඇට සැකිල්ලක් නම් ගියා කියලා. ඉතින් මේ කතාව ආශ්‍රයෙන් අන්න අර එක ඇට කැබැල්ලක් මුල් කරගෙන මුළු ශරීරය පතුරු ආහැරීම කියන අදහස මතු කරන්නයි අටුවාචාර්යින් වහන්සේ උත්සාහ කරන්නේ. නමුත් මෙතන එක්තරා නොගැලපෙන දෙයක් තිබෙනවා. මොකද දැන් අර ඉන්ද්‍රිය සංවරය ගැන හිතලා මේ ස්වාමීන් වහන්සේ එකපාරටම ස්ත්‍රියක් දැක්කට පස්සේ ඒ කෙලෙස් ඇති නොවන ආකාරයට මේක ඇටසැකිල්ලක් කියලා හිතුවා නෙවෙයි. ඒ ක්ෂණයෙන්ම නිරායාසයෙන්ම උන්වහන්සේට අර දත්තයට තුලින් ඇටසැකිල්ලක් පෙනී ගියා මිසක් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එකවත් දැනගන්න බැරි වුණා. එයින් අපට පේන්නේ උන්වහන්සේ අට්ටික සංඥා හුඟක්ම ඉහළටම පුරුදු කරලා බැලු බැලුව තැන ඇටසැකිලි පෙන්න තත්වයට හිත දියුණු කරගෙන තිබුණු බව. ඒ ඇත්ත වශයෙන් මෙන්න මේ මේක අර අට්ටික භාවනාවටත් වැදගත් කාරණයක් නිසා අපි මෙතෙන්දි මතු කරන්නේ. දැන් මේ පින්නතුන් දන්නවා මෛත්‍රී භාවනාව වඩනකොට ඒකේ තියෙන දිසාපරණය කියලා. ඒ දිසාවල් වලට මෛත්‍රිය විහිදුවනවා. මේ පරති කියන වචනමයි මෙතන තියෙන්නේ. එතකොට එක පුද්ගලයෙක් හැම පුද්ගලයාම සැපයට කැමතියි කියන ඒ පොදු ලක්ෂණය ගැන හිතලා සියලු සත්වයින් වෙත හැම දිසාවටම මෛත්‍රිය පතුරන්න වගේ දෙයක් තමයි හැම සත්වයා තුලම මිනිසියෙක් තුලම ඇට සැකිල්ලක් තිබෙනවා කියලා අන්න ඒ දෘෂ්ටි කෝණේ අර ඒ අට්ටික සංඥා හොඳට වැඩුව කෙනෙකුගේ ශක්තියක් තමයි ඒක. බලන බලන තැන ඇට සැකිලි පෙනෙනවා. ඒක අමුතුවෙන් උත්සාහයෙන් කරන දෙයක් නෙවෙයි. දැන් මේ පිනතුන් දන්නවා එක්ස්රේ ඡායාරූප එක්ස්කිරණ ඒ එක්ස්කිරණ වගේ දෙයක් තමයි විදර්ශනා කිරණය. එතකොට ඒ විදර්ශනා කිරණය දිනු කළ ඒ අට්ටික සංඥා තුලින් දිනු කළ ස්වාමීන් වහන්සේට අර නිරායාසයෙන් ඇට සැකිලි පෙනෙනවා. එතකොට ඒක නිසා ඒ උන්වහන්සේ සමහර විට වනේ අට්ටික සංඥා වඩන අතරේ මුළු මහත් පොළොවම ඇටසැකිලි ගොඩක් හැටියට හිතුවා වෙන්න පුළුවන්. ඒකයි එතන අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ සංකර අට්ටික සංඥාවෙන් මුළු මහත් පෘථිවිය පතුරවා හැරියා කියන එක මේ අටුවාවේ තෝරන්නේ මේ ශරීරය පිළිබඳ ඒකට සමාන. ඉතාමත්ම අඩු මට්ටමකින් ඒක පෙන්නුම් කරන්නේ. ඉතින් අත්‍ය වශයෙන් මන්න අර විදර්ශනාමය ඇසින් බලනකොට හොඳට දියුණු වෙන සිතකට ශරීරයේ ඇටසැකිලි පමණක් පෙනෙන තත්වයක් තිබෙනවා. ඒකයි එතන. ඊළඟට අපි කෙලින්ම දැන් මේ අපට ඇත්ත වශයෙන් ඉල්ලීමකුත් ලැබිලා තියෙන බොහෝ පැතිවලින් මේ යුගයේ බොහෝ දෙනා අය ක්‍රමවේදය ගැන කතා කරන කොටසක් තියෙනවා. නැතත් හැම දිනාටම රත් වෙච්ච වෙලාවක් බව අපට පෙනෙන්නේ. හැම දිනෙකම ඇවිල්ලා කියනවා තවත් නම් උපදින්න ඕනේ නැහැ කියලා. නමුත් උපදින්න ඕන කියලා ඕනේ නැහැ කියලා කියූ පමණින් මේ ප්‍රාර්ථනාව පමණින් අපට ඒක ලැබෙන්නේ නැහැ. ඒ සඳහා කරන්න තියෙන ටික තමයි මේ භවය ගැන කලකිරෙන, මේ ශරීරය ගැන කලකිරෙන, තවත් මේක එපා කියලා ඒ හැඟීම ඇති වෙන මට්ටමට භාවනාව ගොඩනගා ගැනීමයි. අනිත්‍ය සංඥාතුලින් හෝ අසුභ සංඥාතුලින් හෝ දැන් මේ පින්න තුන් දන්නවා. විපල්ලාස කියලා ලෝක සත්වයා තුල තිබෙන කාරණා හතරක් ඔය නිතර ධර්මයේ සඳහන් වෙනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට දැකීම, දුක් සහිත දේ සැප හැටියට දැකීම, අසුභ දේ සුභ හැටියට දැකීම, අනාත්ම දේ ආත්ම හැටියට දැකීම. ඉතින් මෙතන කෙලින්ම අන්න අර අසුභ සංඥාව තුලින් කරන්නේ අර සුභ සංඥා ඉවත් කිරීමයි. ඒක නිසා මේ අසුභ භාවනාව වචනේ බොහෝ දිනාට අප්‍රිය නමුත් චිත්ත බෙහෙතක් නමුත් ඒක ගන්න සිද්ධ වෙනවා. දැන් යම්කිසි රෝගියක් පැතිරෙනකොට ප්‍රතිශක්තිකරණයක් අවශ්‍ය වෙනා වගේ මේ යුගයේ මේ පින්නතුන් හොඳට දන්නවා අපට වඩා නාගරික සભ્યත්වයේ තුලින් එක්තරා විදියක රෝගියක් පැතිරෙනවා. නොයෙකුත් විදියේ විලාසිතා රෝගියක් පැතිරෙනවා. ඒ විලාසිතා රෝගියට සමාන්තරව තුන්වෙනි ශික්ෂාද පදයට අදාළ අපරාධ රැල්ලකුත් සමාජයේ පැතිරෙන බව දන්නවා. ඒක නිවන කෙසේ වෙතත් අන්නේ මට්ටමින් හිතුවත් අතීත සිංහල සමාජයේ බෞද්ධ සමාජයේ ඒ මධ්‍යස්ථ මට්ටමකින් ඒ අය පස්කම් සැප විඳ බව අපිට පෙනෙන්නේ. පොහොය අටසිල් රැක්කා, ඊළඟට මේ වගේ සතර කමඨාන් කියලා කියන බුද්ධානුසති මෙත්තා, අසුභ මරණ සති කියන ඒ සතර කමඨාන් වැඩුවා. අන්නේ බඳු පරිසරයක නැති අන්දමේ විෂම තත්වයක් දැන් සමාජයේ තිබෙන බව මේ පින්නතුන් දන්නවා. ඒක නිවන පමණක් නෙවෙයි, අන්න අර කියාපු සමාජික වටිනාකම් ගැන හිතලා බලනකොටත් අසුභ භාවනාව ඒ සමතැන් මුගතුන් කිව්වට එක විකෘත මානසික තත්වයක් හැටියට ඉතින් නරකයි බුද්ධ වචනය අනුව. ඒක ඊටමත් මහත් ඵල ආහානිසංස නිවන ළඟා කර දෙන මේ සසරෙන් මිදීමට උපකාර වෙන කමඨහනක් කියන කාරණේ අපි කලින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඔන්න ඊළඟට අපි දැන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අට්ටික සංඥාව ගැන. සාමාන්‍ය වශයෙන් අසුභ භාවනාවටත් අදාළ යම් යම් කරුණු ටිකක් කාල වේලා ඇති පරිදි මේ පින්න දුනි දේ තබන්නයි. ඉතින් ඔය අට්ටික සංඥාව වැඩිම පිළිබඳව දැන් කවුරුත් දන්නවා දෙතිස් කුණප කොට්ටාස අතරින් මේ අට්ටිකය ඇටත් ශාරීරිය ඇටත් එකක්. ඊළඟට දැන් අසුභ භාවනාවේ විශේෂයෙන්ම තියෙන්නේ මිය ගියාට පස්සේ ශරීරයේ ඇට සැකිල්ලක් වුණාට පස්සේ අසුභ කර්මස්ථාන අතරින් අට්ටික සංඥාව බුද්ධ කාලයේ ඉතාමත්ම අපිට කියන්න බෑ ජනප්‍රිය කියලා. අපිට කියන්න තියෙන්නේ යෝගාවචරප්‍රිය. යෝගාවචරප්‍රිය කර්මස්ථානයක් බවට පත් වුණේ මොකද? අර උද්ධමාතකාදී ඉදිමුණු ශරීරාදී වැඩි කල් තබා ගන්න බෑ. නමුත් ඇටසැකිල්ල අපේ ශරීරයෙන් සොහොන්කොත වගේ ඉතුරු වෙන්නේ අන්තිමට ඇටසැකිල්ල. ඒක කලක් පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම කලක් තියාගෙන ඒක ඒ ඇටසැකිල්ල වඩන්න පුළුවන්. ඒ කියන්නේ ඇටසැකිල්ල පිළිබඳ නිමිත්ත ගැනීම පහසු දෙයක් නෙවෙයි. නැවත නැවත බලලා ඒක හිතට ධාරණය කරගන්න. එතකොට අන්නේ අතින් ඒකයි අට්ටික සංඥාව වඩා අපිට කියන්න තියෙන යෝගාවචර ප්‍රිය පරමස්ථානයක් උනේ. නමුත් සාමාන්‍ය වශයෙන් එදිනෙදා කෙනෙක් භාවනා පුරුදු කරන අය සරල මට්ටමින් කරන්නේ මේකයි. වචනය විතරක් උපකාර වෙන අට්ටි 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 කියලා නිරන්තරයෙන් ඇටගෙන හිතමින් ඒක තුලිනුත් යම් කිසි දෙයක් වෙනවා. අර නීවරණ ධර්ම කෙලෙස් වලට ඉඩ නැතිවීම තුලින් ක්‍රමක්‍රමයෙන් විරාගී තත්ත්වය තියෙනවා. නමුත් ප්‍රමාණිකූලව කියනවා නම් අට්ටික සංඥාව වැඩිම ගැන යම් කිසි නිමිත්තක් හිතට ඇති කර ගන්න ඕනේ. ඒකට එක්කෝ අතීතේ නම් ඒවා චිත්‍රකරුවන් දැන් අත වශයෙන් කියනවා නම් බුද්ධ කාලයේ යමු සෝණන් ඒ දුතංගධාරී උග්‍ර ප්‍රතධාරී ස්වාමීන් වහන්සේලා නිවන ඉක්මනින් ඕන කට්ටිය අමනුෂ්‍ය උපාද්‍රව වලටත් බය වෙන්නේ නැතුව මහා මැදියම් රැයේ කාටවත් නොකිය සෝන් පිටිවල ගිහිල්ලා ඒ ඇටසැකිල්ල පමණක් නෙවෙයි අර ඉදිමිච්ඡාදී නානාවිධ තත්ත්ව වලට පත් වුණු ඒ ශරීර දිහා බලාගෙන ඒවයින් නිමිති ලබාගෙන ඉක්මනින්ම භාවනා වඩලා නිවන් දැක්කා. ඉතින් ඒ බඳු සෝහන ආදී මේ කාලේ නැතත් මේ පින්නතුන් දන්නවා රටම අමු සෝහනක් වෙච්ච කාලයක් තිබුණා ඔය සුනාමියකේදී. ඒ වගේම තව දැනටත් ඔය යුද කලිකෝලාහල නිසා ඔය අසුභ කමඨාන් පොතෙකුත් ගන්න අවස්ථාවල් තිබෙනවා ඔය මාධ්‍ය තුලින්. නමුත් ඒවා ගැන කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ මේ කාලේ. ඔන්න එතකොට මේ අර කිව්වා වගේ නිමිත්ත ගැනීමදී මෙන්න මේ විදිහටයි දැක්වෙන්නේ. වචන වශයෙන් පාවිච්චි කරලා අට්ටි අට්ටි කියලා ආයිත් රූප දෘශ්‍ය වශයෙන් නැතුව වුණත් ඒක මට්ටමකින් භාවනා වඩන්න පුළුවන්. නමුත් හරියාකාර වඩනෝ නම් ධ්‍යාන ආදී බලාපොරොත්තු වෙන්නේ නිවන කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ. අන්න එතකොට නිමිත්තක් ගන්න වෙනවා. ඒක ගත යුතු ආකාරයකටින් කියතොත් ඇට සැකිල්ලක් හෝ වේවා සම්පූර්ණ ඇට සැකිල්ලක් හෝ වේවා අයින් කොටසක්. ඉස්කබල වුණත් ප්‍රමාණවත්. නැවත නැවත මධ්‍යස්ථ බැල්මින් බලමින් විටින් විට ඇස් වසාගෙන ඒකෙන් නිමිත්ත ගන්න පුරුදු වෙන්න ඕන. එහෙම හිතට සෑහෙන්න වැටුණාට පස්සේ ඒක නොපෙනෙන තැනකට ගිහිල්ලා ඒක නැවත මතු කර ගන්න බලනවා. අට්ටි අට්ටි ඒ වචනේ උපකාර කරගන්නේ අර හිත බහැරට යාම වලක් වන. අට්ටික 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 කියමි. ඒකෙම හිත රඳවාගෙන ඒක හිතට ඒ සටහන හරියට වැටුණා නම් ඇස් වහගෙන පමණක් නෙවෙයි ඇස් අරගෙනත් පුළුවන්. ඒ ඇටසැකිල්ල ගස්වල එල්ලලා වගේ ඒක එක ආකාරයට ඒක පුරුදු කරගන්න. අන්න එහෙම පුරුදු කිරීමේදී තමයි අර ක්‍රමක්‍රමයෙන් මුළු පොළොවම ඇටසැකිලි ගොඩක් හැටියට උනත් ඒ වෙලාවට පේනවා. මොකද ඒක සම්මා සංකප්ප, නික්ඛම්ම සංකප්ප, සම්මා සංකප්ප, අව්‍යාපාද සංකප්ප කියලා තියෙන නිසා ඒ විදිය සංකල්පවලට ඉඩ තිබෙනවා. කාම සංකල්ප ආදියෙන් යන්නේ වෙන පැත්තකට. මේ නික්ඛම්ම සංකල්පෙන් මොන ඔය විදියට යන්නේ. ඒක නිසා අන්න අර විදියට ඉතින් ඒ නිමිත්ත ගත්තට පස්සේ ඒකට කියන පරිකම්ම, පරිකර්ම කියලා කියන්නේ මූලික කටයුතු. පරිකර්ම වශයෙන් ටිකක් උත්සාහවන්තව නමුත් මධ්‍යස්ථ බැල්මෙන් බලමින් විටින් විට එහෙම ඉස්කබලේ හෝ මුළු ඇටසැකිල්ලේ හෝ නිමිත්ත ගත්තනම් ඒ වගේම තව කියන්න තියෙන්නේ ඒකෙදිත් සමහර පොඩි පොඩි උපකාර වෙන දේවල් තිබෙනවා. ඔය අටුවාචාරින් මහන්සිලත් ඒක පෙන්වු කළ දෙනවා. දැන් ඇටසැකිල්ල සකස් වෙලා තියෙන පුදුම අන්දමට කයලි 7කින්. ඔය බුද්ධ වචනේ වශයෙන් කියනවා හත් හට්ටිකම් පාදට්ටිකම්. ඒ කියන්නේ අත්යට පායට ඉස්සා ගන්න පුළුවන් මේ මෙන්තුන්ට හත් අත්යට ටික ඉවත් කරාට පස්සේ එතන ඉඳලා තියෙන්නේ එකක් උඩ එකක්. පායට තියෙනවා. ඒක උඩ කෙන්ඩායට තියෙනවා. ඒක උඩ කලවායට තියෙනවා. ඒක උඩ උකුල් ඇටේ තියෙනවා. ඒක උඩ පිට කටුව තියෙනවා. ඒ ඊට උඩ තියෙනවා හිස්කබල. ඉතින් ඔන්න ඔය 6 තමයි. ඒ 6න් අර අත් දෙක හක් කරාට පස්සේ එකක් උඩ එකක් තියෙන්නේ. ඉතින් ඔය ගරාජයක වාහනයක ඔය කොටස් ඇරින් ඉතරේ අහක් කළා ඒව හයි කරන්න වගේ ඔය ඇටසැකිල්ලත් එක හිතෙන් ඒ සම්බන්ධ වෙච්ච තැන් වලට හිත යොදලා හිත පුරුදු කරගත්තාම බොහොම පහසුයි නිමිත්ත ගන්න. එතකොට අර වගේ අර දත් ටික දත් ඇට දැකලා අනිත් හරි ඉබේ එනවා වගේ අත් ඇට පායට ටිකක් දැක්ක හැටි අනිත් හරි ඉබේටම හිතට එනවා. අර විදිහට ඒ ඇට සැකිල්ල හොඳ සම්පූර්ණ ඇට සැකිල්ල නිමෙත් ගන්නවා නම් එහෙමත් පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කබරට විතරක් අවධානය යොමු කළා ඒක පහසුයි. ඒකේ නිමෙත් ගන්නවා අර විදිහට විකින් විට. ඔන්න ඒක ගත්තයි කියලා හිතමු ඒ ගත්තා කියලා කියන්නේ අන්න ඒකදී ඒක හරියට හිටියට පස්සේ ඒකට කියන්නේ උග්ඝාණ නිමෙත් කියලා. උග්ඝාණ නිමෙත් කියලා. ඒ කියන්නේ Taman ඒ නිමෙත් හරියට ඉගෙන ගන්න. ඒ උග්ඝාණ නිමෙත් සාමාන්‍යයෙන් හරියට බැලුවහම අඳුරු කාමරයක තියෙන දෙයක් වගේ සමාවිල ටිකක් බිය ජනක අන්දමින් පෙනෙනවා. උත්සාහයෙන් බැලුවහම සමායි දිගේ ඇත්ත වශයෙන්ම තියෙන එකක් වගේ. නමුත් අඳුරු කාමරයක තියෙන වගේ තරමක් අඳුරු උග්ඝාණ නිමෙත්. නමුත් ඒකෙත් අංගවල සමහර විට අඩුපාඩුවක් පේනවා බැලු බැලමට. නමුත් ඔන්න පටිභාග නිමෙත් තත්වයට එනකොට ඒ උග්ඝාණ නිමෙත්ම කාලයක් තිස්සේ වැඩිම තුලින් පටිභාග නිමෙත් කියන්නේ හරියටම අරයට සැකිල්ල හා සමාන රූපයයි ප්‍රතිභාවය. ඒක බොහෝ විට එන්නේ ආලෝක තීරුවක් සහිතව, ආලෝක තීරුවක් සහිතව, නැට සැකිල්ලක් නම් ඇට සැකිල්ල සම්පූර්ණ ප්‍රභා සම්පන්න පැහැදිලි වෙනවා ආලෝක තීරුවක් සහිතව. ඒක හිත ප්‍රසන්න ප්‍රසාදයට පත් කරන එකක්. අර උග්‍රහ නිමිත්තට වගේ අඳුරු මහන්සියෙන් දැකිය යුතු එකක් නෙවෙයි. ඒ ප්‍රතිභාග නිමිත්ත තමයි යන්න ධ්‍යාන අවස්ථාව එන්න කිට්ටු වෙනකොට ඇති වෙන ඒ 15 වෙනි නිමිත්ත. ඒක හරියට 15 වුණාට පස්සේ ඒක වැඩිවීමෙන් තමයි ඒ වෙන වෙලා වෙනකොට නීවරණ ඉවත් වෙලා. මෙතන නීවරණ පිළිබඳ කථාන්තරේ මේ පිනුතුන් කොතිකුත් අහලා තියෙනවා. හිත සමාධිමත් වීමට බාධක වශයෙන් තිබෙන කාරණා පහට තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. කාමච්ඡන්දය, ව්‍යාපාද, දේශය, තීන මිද්ද කියලා කියන නිදිමත අලස ගති ආදී, ඊළඟට උද්ධච්ච කුක්කුච්ච නොසන්සුන් ගම කම පසුතැවිලි ආදී, ඊනාට විචිකිච්ඡාව දෙගිඩියා, මේක කරනවද වෙන එකක් කරනවද ආදී වශයෙන් මේ දෙගිඩියා, ඒවා ඔක්කොම ඉවත් වෙලා හරියටම මේ කමඨහනේ හිත තැන්පත් වුණු අවස්ථාවේදී තමයි යන්න අර විදිහට උග්‍රහ නිමිත්ත, ඊළඟට ඒකත් තව ඈතට කරගෙන යනකොට වෙන බාහිර නිවර්ත විහිිත යන්නේ නැතුව ප්‍රතිභාග නිමිත්ත වශයෙන් ඇතුළතින් ආශ්චර්යවත් අන්දමින් හිත ඇතුළෙම මේක පෙන්නුම් කරලා දෙනවා පිරිසුදුව. ඉතින් ඒ ප්‍රතිභාග නිමිත්ත සෑහෙන දියුණු වුණු අවස්ථාවේ ඒ වෙනකොට ඒ නීවරණ යටපත් වෙලා නීවරණ යටපත් දුණු බව පවා තමන්ට වැටහෙනවා. ඒ තුලින් ප්‍රීතිය ආදී ඇති වෙනවා. මෙතෙක් මේ කමඨහන් ආයුධය තුලින් කරේ මේ නීවරණ පළවා හැරීම උත්සාහය, දැන් ඒක සාර්ථක වෙනවා කියලා ඒ හැඟීම තුළ ලොකු ප්‍රීතියක් ප්‍රමෝදයක් සතුටක් ඇති වෙනවා. ඒක තුළ තවත් හිත ඒකට ඒකාග්‍ර එකතු වෙනවා. එහෙම එකතු වෙලා හරියට මේ ඒකාග්‍ර වුණු අවස්ථාව තමයි ඒකට අර්පණා කියලා කියනවා. අප්පණා කියලා වචනයක් තියෙනවා. අප්පණා කියන වචනේ සාමාන්‍ය තේරුම ගන්න නම් අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න එක සමාන පියම්පත් දෙකක් ඇති. භාජනයක පියම්පත් හරියටම එකකට එකක් පිටින විදිහට බැහුවා වගේ හිතත් අරමුණත් එකතු වෙන අවස්ථාවක් තියෙනවා. හිතත් අරමුණත් එකතු වෙන අවස්ථාවක්. ඒ අවස්ථාව තුල තමයි කෙනෙකුට තමන්ගේ ප්‍රබල සිතේ තියෙන ප්‍රබල ශක්තිය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සිත එදිනදා ජීවිතයේ සිතේ විසිරුණු බවත් මේ ඒකාග්‍ර බවත් අතර වෙනස පැහැදිලි වෙන්නේ. විසිරුණු සිතේ ශක්තියක් නැහැ අර වෙලාවේ තනිකර. අර ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිභාග නිමිත්තයි සිතයි එකතු වෙනවා. අන්න එතෙන්දී තමයි අප්පනා කියලා කියන්නේ සමාධි. අන්න සමාධියට ධ්‍යාන ආදී තත්ත්ව වලට යන අවස්ථාව. ඉතින් ඒක උත්සාහයෙන් ඒ සඳහා වේසන ලබාගත යුතු තත්ත්වයක්. නමුත් අන්න එතකොට ඒ අපි අර මේකට අදාළ දේවල් මේ ගිහි පැවිදි විහෙදයක් නැතුව බොහෝ යෝගාවචරින් ඒ වෙනුවෙන් ජීවිතය ගත කරන අයත් ඉන්නවා. වෙන් වෙලා අන්න බඳු අයට මේක ප්‍රයෝජනවත්. ඒ නැතත් ඉදිරියට කාට හෝ ඒවා මේ විදිහ කාරණා උපකාර වෙන ප්‍රායෝගික වශයෙන්. එතකොට ඒ අන්න ඒ ඉලක්කය ඒකෙදි තමයි ඒ ධ්‍යාන අවස්ථාව කියලා කියන්නේ නීවරණ ධර්ම වෙනුවට. එතකොට ධ්‍යානයට අදාළ කමඨහන හා සම්බන්ධ දේවල් පමණයි එතකොට හිතට තියෙන්නේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ විතක්ක කියලා කියන්නේ බාහිර විතර්ක නෙවෙයි, අර කමඨහන ගන්න පටන් ගත්තු අට්ටික කියන ඒ හැඟීමම තමයි. එතන වචනයක් වශයෙන් නැතත් හිත එතෙන්ට යෙදෙනවා. යෙදෙනවා ඒ හිත ඒක තුල පවතින විචාර වශයෙන්. ඒකට අදාළව ඒක සම්පූර්ණ වීම නිසා අර ශාරීරික වශයෙන් කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ කය හිතේ සැහැල්ලු බව, තමන් සමහරට ආසනෙන් උඩ යනවා වගේ දැනෙන ඒ සැහැල්ලු බව, ඒක තුලින් ප්‍රීතිය සුඛය, අන්තිමට ඒකාග්‍රතාව, ওই කාරණා තුනයි. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ තමයි ධානයට අදාළ අංග හැටියට දක්වන්නේ. අන්න ඒ විදිහට ඒ ඔය සිතේ හරියට අට්ටික සංඥාව තුලින් ධාන තත්ත්වය ලැබුවම අර බොහොම ප්‍රබල ශක්තියක් තිබෙනවා ඒකට. ඉතින් මෙන්න මේ කාරණා ටික ගැන කල්පනා කරලා බලනකොට මේ බුද්ධ වචනය අනුව තවත් නොයෙකුත් දේශනා තියෙන මේකට එකතු කරගන්න එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක නෙමෙයි අවස්ථා කීපයකම ওই අසුභ භාවනාව ගැන වර්ණනා කරන අවස්ථාවල මේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මෑත කාලයේ ග්‍රන්ථවල උද්ධමාතකයේ පළමුවෙන් දක්වුවත් බොහෝ විට අට්ටික සංඥාවෙන් පටන් ගෙන අට්ටික පුලවක විපුබ්බක විනීලක විච්ඡිද්දක ඔය විදිහට වචන වශයෙන් දක්වන්නේ ඉදිමුණු සිරුර, පණුවන් ගැවස සිරුර, කපන ලද සිරුර ඔය ආදී වශයෙන් අර සෝහන් පිට්ටනියක දකින්න ලැබෙන ඒවා ආශ්‍රයෙන් උනත් නිමිති ගන්න පුළුවන්. නමුත් ඒවා අපහසුයි. ඒවා බොහෝ කල් පවතින දේවල් නෙමෙයි. දැන් නම් මේ කාලේ ඔය චිත්‍ර අතීතයේ චිත්‍ර වගේ ඔය දෘශ්‍ය මාධ්‍ය බොහොම බහුල වශයෙන් යෙදෙන නිසා ඒවා ආශ්‍රයෙන් උනත් කෙනෙකුට නිමිති ගන්න බැරි කමක් නැහැ. ඉතින් ඊළඟට මෙන්න මේ බුදුරජාණන් ප්‍රකාශ කරනවා එක එක නිමිත්තක් ගැන කියන එක. පළමුවෙන්ම කියනවා අට්ටික සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. ඒකේ ප්‍රතිඵල මහපාල මහනිසංසා කියලා ඉවරලා ඒකේ ප්‍රතිඵල හැටියට දක්වන්නේ භාවිත බහුලී කත කරාම බහුල වශයෙන් කුරුතු කරාම මෙලොවම රහත් ඵලය හෝ අනාගාමි බව. එතකොට මේ මෙලොවම රහත් භවය හෝ අනාගාමි ඵලය ලබන තරමට අට්ටික සංඥා වඩන්නේ කොහොමද කියන එකත් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් අපි අර ධ්‍යාන තත්වයට අදාළ ටික විතරයි ඔය කිව්වේ. එහෙම දක්වන තැන බුදුරජාණන් ප්‍රකාශ කරනවා ඒක නිවනට නැඹුරු කරලා කරන්න හැටි. ඒ කියන්නේ බොජ්ජංගාශේ. මෙහෙම දක්වනවා අට්ටික සංඥා සාගතං සති සම්බොජ්ජංගං භාවේ. අට්ටික සංඥාව සහිත සති සම්බොජ්ජංගේ වඩනවා. බොජ්ජංග හතක් තිබෙනුනේ සති, ධම්මවිචය, විරිය, තීති, පස්සද්ධි, උපේක්ඛා කියන. සති කියන්නේ සිහිය බව කවුරුත් දන්නවා. එතකොට වෙන දේවල් වලට සිහිය නොවැර අට්ටිකේ පමණක් ඒ නිවන බලාපොරොත්තු වෙන වඩන එක හඟවන තව වචන කීපෙකුත් දක්වනවා. විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, බොස්සග්ග පරිණාමං. විවේක, විරාග, නිරෝධ, බොස්සග්ග කියන වචන හතරම යොදන්නේ නිවනටයි. කෙලෙස් වලින් උපදී වලින් නික්මීම විවේකය, ඊළඟට විරාගය කියන මහසුන්ම තේරුම් ගන්න පුළුවන්, නිරෝධය මේ නිරුද්ධ කිරීම, ඊළඟට බොස්සග්ග කියන්නේ අත්හැරීම. නිවන් අරමුණු කරගෙන, නිවන් අරමුණු කරගත්තු සිහියෙන් යුක්තව අට්ටික සංඥා වැඩි වීම. ඊළඟට ඒ විදිහට ඒ වචන හතරම යොදලා කියනවා අට්ටික සංඥා සහගතං ධම්මවිචේ සම්බොජ්ජංග භාවේ. ඒතර විදිහට විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, බොස්සග්ග පරිණාමං ආදී වශයෙන්. ඒකට අට්ටික සංඥාව තුලින්ම ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩනවා. මේ ධම්මවිචේ කියන එක නම් මේ පින්නතුන්ට සමාහට ගුරු නැති ඇති වචනයක් නොවෙන්න පුළුවන්. ධම්මවිචේ කියලා කියන්නේ එතන අර ප්‍රඥාවේ දීමයි. එතන බුදුරජාණන්සේක පෙන්නුම් කරන්නේ ප්‍රඥාවෙන් ඒ කමඨහන ප්‍රඥාව තුලින් විමසනවා. ප්‍රඥාවෙන් මේ කමඨහන විමසා බලනවා. පඤ්ඤාය පරිවීමං සංආපදිති. පවිචිනති ඔය ආදී වචන යොදනවා. කමඨහන පිරික්සා බලනවා. විමසල බලනවා කියලා කියන්නේ අන්න අර එතනත් අර නෙක්ඛම්ම සංකල්පයයි වැඩ කරන්නේ. මේ කමඨහනේ යථා ස්වභාවය හිතට ගන්නවා. එතකොට සතිය ආශ්‍රය කරගෙන ධම්මවිචේ සම්බොජ්ජංග. ඒක හිත අවදිමත් කරන දෙයක්. හිත අවදිමත් වෙනවා. නිකම්ම මේක රුකින් තූරයක් විතර. එහෙම නැත්නම් මේක නිකම්ම තියෙන එකක් කියලා හිතන්නේ නැතුව අන්න අර ඒක වඩනවා හිතට කාවදින ආකාරයට. මේක පිළිකුල් ස්වභාවය. ඒ විදිහට හිතට කාවදින අවස්ථාව තමයි ධම්මවිචේ සම්බොජ්ජංග. ප්‍රඥාවෙන් මේ කමඨහන විමසනවා. ඊළඟට එහෙම විමසනකොට වීරයක් ඇති වෙනවා. මේ කමඨහන පිළිබඳ නිමිත්ත ගැනීම පිළිබඳ වීරියක් ඇති වෙනවා. ඒකට තමයි විරිය සම්බොජ්ජංගය. ඒ වීරිය ඇති වුණාට පස්සේ වෙන දෙයක් පැත්තකට හිත යන්නේ. ඒ වීරිය තුලින් ප්‍රීතියක් එනවා. සතුටක් එනවා. ඒකට යොමු වීම තුලින් ඊළඟට ඒක තුලින් පස්සද්දි කියලා කියන කායික කය හිතේ සංසුන් බව. ඊළඟට ඒක සමාධියට හැරෙනවා. සමාධිය ඊළඟට උපේක්ෂා. සමාධිය ලැබුණාට පස්සේ ඒක රැක ගැනීම සඳහා උපේක්ෂාව. ඔන්න ඔය හත තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒවට බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට උපකාර වෙන කාරණා හත. එතකොට නිර්වාණ අවබෝධයට උපකාර වෙන කාරණා හත ඇසුරු කරගෙන අට්ටික සංඥා වැඩුවොත් තමයි අර කියාපු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොනවද? රහත් බව, මිලොවම රහත් බව හෝ අවම වශයෙන් අනාගාමී බව. මොන වේ කාරණා බොහෝ විට අමතක වෙන දේවල්. ඒක නිසා මේ යම් කෙනෙකුට උපකාර වී හැකි නිසා අපි මතු කරනවා. ඒ වගේම ඇත්ත වශයෙන් කමඨහන දැන් අපි අම්ම අවස්ථාවක දැක්ුවා ඔය මේ කමඨහනක වටිනාකම. ඒ වගේ නවත් දැන් නොතකන නිසා දැන් සතර සතිපට්ඨාන බිමේ යෝගාවචර යුද බටයා කමඨහන් ආයුධ ය අරගෙනයි පුහුණුව ලබන්නේ. එහෙම හිතාගත්තොත් උපමාවක් වශයෙන් සතර සතිපට්ඨාන බිමේ යෝගාවචර යුද බටයා කමඨහන ආයුධයත් අරගෙනයි ශික්ෂණය යෙදෙන්නේ. ඒ ශික්ෂණය තුළ පළවෙනි අවස්ථාව තමයි දැන් දන්නවා සතිපට්ඨානේ සම්පදාන. එතන ඉඳලා තියෙන්නේ සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ අර ප්‍රධාන වායාම විරිය කියන වචන සමානාර්ථවත් බොහෝ දුරට. සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ වීරිය. විත්‍ෘෂ්ඨ වීරිය හතරක්. මේ පින තුන එකතුකුත් අහලා තියෙන සම්මා වායාම නම් හඳින්නේ එක. මේ සම්මා වායාම එහෙම නැත්නම් සම්මක් ප්‍රධාන කියන එකත් ඒකෙත් සරල හැඳින්වීමකුත් තියෙනවා, සවිස්තර හැඳින්වීමකුත් තියෙනවා. අපි බොහෝ විට දන්නේ අර සරල හැඳින්වීම විතරයි. ඒක විනාඩි කීපකින් කියන්න පුළුවන් පහසුවෙන්. සම්මා වායාම එහෙම නැත්නම් සම්මා ප්‍රධාන සාමාන්‍යයෙන් සරල හඳුන්වන්නේ මේ විදිහටයි. නූපන්න කුසල් නූපද වීම සඳහාත්, උපන්න කුසල් නිරපීම සඳහාත්, නූපන් කුසල් උපද වීම සඳහාත්, උපන් කුසල් තහවුරු කර ගැනීම සඳහා. ඕකයි ඔය හතර ආකාර වීර්යය. නමුත් බුදුරජාණන් වහන්සේ තම අවස්ථාවල මේක සවිස්තරව දක්වනවා. අන්න ඒ අවස්ථාවේදී මේ කමඨහන පිළිබඳ කතා හොඳට පැහැදිලි වෙනවා. ඒකයි මේ අපි ඒක එළියට ගන්නෙ. දැන් ඔය එතෙන්දී අර නූපන්න කුසල් නූපද වීම කියන එක තෝරන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි. මේ ධර්මයේ ඉන්ද්‍රියන් හයක් ගැන කියවෙනවා. මේ පින්න තුන දන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මන. මනසත් ඇතුළත්. ඒ ඉන්ද්‍රිය හය. එතකොට ඒ ඉන්ද්‍රිය හය පිළිබඳ සංවරයයි මෙතන සංවරප්පහාන කියලා කියන්නේ. සංවරය පිළිබඳ ගායාම. එහෙම නැත්නම් සම්මක්පදාන. ඒ කියන්නේ දැඩි ලෝභය, ද්වේෂය, ඇස හට ගන්වන කෙලෙස් සිතිවිලි නොයන ආකාරයට ඇස සංවර කර ගන්නවා, කන සංවර කර ගන්නවා, ඒ විදිහට කය දිව අන්තිමට සිතත් සංවර කර ගන්නවා කියන අදහසයි එතන සංවර ප්‍රධාන කියලා. එතකොට අන්න අර කමඨහනම උපකාර කරගෙන, කමඨහනම උපකාර කරගෙන ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. දැන් අර ස්වාමීන් වහන්සේ කරා වගේ පිණ්ඩපාතේ යනකොට අතීතයේ සංඝයා වහන්සේලා ගතපච්චාගතවත්ත කියලා එකක් තිබුණා. පිණ්ඩපාතේ යන්නේ එන්නේ කමඨහන අරගෙන. දානෙ නොලැබුණත්, ලැබුණත් නොලැබුණත් පිණ්ඩපාතේ ඒ ගමනේ තියෙන්නේ, ඒ ගමනේ වටිනාකම සංඝයා වහන්සේලාට කමඨහන අරගෙන යනවා, ආයිත් ආපසු අරගෙන එනවා. එතකොට ලැබුණා නොලැබුණා කොයිසේ වෙතත් භාවනාව දියුණු වෙනවා. ඒකට කියන්නේ ගතපච්චාගතවත් කමඨහන අදිෂ්ඨාන කරගෙන යනවා. ඒකයි අර ස්වාමීන් වහන්සේට අර ස්ත්‍රියගේ හිනාව ඒ යට දත්යට ටික කමඨහනට ආරාධනාවක් කියන්නේ. ඒක තුලින් ඉබේටම ඇති වුණා. අන්න ඒක ඉතින් ඒක ඒ ගතපච්චාගතවත්තේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. එතකොට ඔන්න කමඨහන උපකාර කරගෙන ඉන්ද්‍රිය සංවරය. ඒ අර පළමිනි අම්මප්පදා. ඊළඟට ප්‍රහාණය. පහාණ කියන එක තෝරන්නේ මේ පින්න තුන දාලා තියෙන දැන් අර නූපන්න අකුසල නූපදවීම කියන එක සාමාන්‍ය හැඳින්වීම නම. එතන කියන්නේ උපන්නා වූ කෙලෙස් දුරු කිරීම කියන එක. ඒ සංවර ළඟට තියෙන පහාණ. සංවර පහාණ ප්‍රහාණය කිරීම. උපන්නා වූ එක කාම විතක්ක හෝ ව්‍යාපාද කියලා කියන ද්වේෂ විතක්ක හෝ විහිංසා විතක්ක හෝ එහෙම නැත්නම් පාපක අකුසල ධර්ම හෝ ඒ ඇති වුණාම ඒව නිර්පාහරිනවා, ඉවත් කරනවා. ඒකටත් කමඨහන යොදා ගන්නවා. කමඨහන මතු කරගත්තාම අර වට ඉඩ නැති වෙනවා. මොන්නේ එතකොට ඉන්ද්‍රිය සංවරය ප්‍රධාන සංවර ප්‍රධාන නම් හඳුන්වන සංවරය කිරීමේ පළමිනි පියවර ඒ උත්කෘෂ්ඨ පරයත්නයේදී කමඨහන උපකාර කර ගන්නවා. ඊළඟට අර කියාපු කෙලෙස් සිටිවිල ආවම ඒව නිර්පාහරිමඩත් තමන්ට වඩා ප්‍රියවන දැන් ඉතින් කමඨහන පුරුදු වුණාට පස්සේ ඒකට හිත වහගෙන යෙදෙන්නේ. ඒකට එකමතු කරගෙන අරව පන්නලා හරිනවා. ඔන්න ඊළඟට තියෙනවා භාවනා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දක්වනවා අර සත් අර බොජ්ජංග හත. අන්න එතන කෙලින්ම දක්වනවා ඒ සති සම්බොජ්ජංග අර විවේක නිසිතං ආදී වශයෙන් සහිත නිවනට නඟුරු කළා. ඒ කමඨහන ආශ්‍රයෙන් බොජ්ජංග වැඩිමයි භාවනා කියලා කියන තුන්වෙනි පියවර. දැන් අපි සාමාන්‍යයෙන් අර උපන් කුසල් නූපන් කුසල් උපදවා ගැනීම කියන එක සවිස්තරව ගත්තොත් බොජ්ජංග වැඩිමයි, සත්ත්ව බොජ්ජංග වැඩිමයි නිවනට ඒවා උපකාර වෙන නිසා. ඒක වඩන්නේත් අර කමඨහන ආශ්‍රයෙන්. දැන් අපි අර කලින් කියපු ආකාරයට අට්ටික සංඥා සහගතං සති සම්බොජ්ජංගං භාවේති, අට්ටික සංඥා සහගතං ධම්ම විචේ සම්බොජ්ජංග භාවේති ආදී වශයෙන් අට්ටික සංඥාව කරන කෙනාට අට්ටික සංඥාවක. එහෙම නැත්නම් අපි හිතමු අර කුලවක සංඥා කියලා කියන එක කෘමීන් ගැවතුණු ශරීරයක් ගැන හිතනවා. කුලවක සංඥා සහගතං ඒක හරි ගැස්ස ගන්න වෙනවා. ඒකට ඒ යොදන කමඨහන අනුව ඔන්න එතකොට මේ තුන්වෙනි එකත් අපිට පේනවා පැහැදිලිවම කමඨහන ආශ්‍රිතව බොජ්ජංග වැඩිම බව. ඔන්න ඊළඟට හතරවෙනි එකේ පැහැදිලි ඊටත් වඩා පැහැදිලි වෙනවා අනුරක්ෂණ. ඒකට දක්වන්නේ අර කියන්නේ උපන්නා වූ කුසල් තහවුරු කර ගැනීම කියන කාරණය කවිස්තරව දක්වනට දක්වන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම උපන්නං භද්දකං සමාධි නිමිත්තං අනුරක්ෂති අට්ටික සංඥා කුලවක සංඥා විනීලක සංඥා විපුබ්බක සංඥා ආදී වශයෙන් මේ බුද්ධ වචන වශයෙන් තියෙන්නේ උපන්නා වූ යහපත් සමාධි නිමිත්ත රැක ගන්නවා. උපන්නා වූ යහපත් එහෙම නැත්නම් උපන්නා වූ කියලා කියන්නේ හටගත් තමන් ඇති කරගත්තා වූ නිකන් උපදිනා නෙවෙයි. උත්සාහයෙන් හටගත් තමන් ඇති කරගත්තා වූ සමාධි නිමිත්ත රැක ගැනීමයි අනුරක්ෂණ ප්‍රදාන හතරවෙනි එක. එතකොට ඒක ඒ සමාධි නිමිත්ත මොකද්ද? අර ලබාගත්තු අට්ටික නිමිත්ත. ඒ කියන්නේ අර උග්ගහන් නිති පටිභාග නිති වශයෙන් ඇති කරගත්තු නිමිත්ත රැක ගන්නවා. අන්න ඒකයි එතකොට එයින් අපිට පේනවා සතර සම්මප්‍රධානයේදී අර කමඨහන උපකාර වෙන බව. ඒක තහවුරු කරගන්නවා අර යෝගාවචරය සතිපට්ඨාන දීමේ සම්මප්පාදාන වැඩිවීමටත් අර කමඨහන උපකාර කරගන්න බව ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. අනිත් ඒවත් එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට අපි කල්පනා කරලා බලනවා නම් මේ අට්ටික සංඥාව නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් අරව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මේක නිකන් ආවට ගියාට කරන දෙයක් නෙවෙයි. මේ අට්ටික සංඥාව තුළ තියෙන සසර කලකිරුවන ස්වභාවය, මේක තියෙන අසුභ ස්වභාවය මේ හොඳට හිතට කාවත් දෙන්න ඕනේ. එතකොට තමයි මේක ගැන උත්සාහවත්ව ඒ නිමිත්ත හොඳට එන්නේ. ඒ වගේම මේ නිමිත්ත ආශ්‍රය කරගෙන යම් අවස්ථාවක ඒ මාර්ගඵල ආදිය මතුවීමේදී වෙන්නේ ඒ අනිත්‍ය ආදී වශයෙන් මේවායි යථා ස්වභාවය මේක යථා භූත වශයෙන් දැකලා අන්තිමට චිත ඒවයින් මිදෙනවා. ඒවයින් මුදා ගැනීම සඳහා මේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට හිතනකොට අට්ටික සංඥාව ගැන එහෙමයි. අනිත් ඒවත් දක්වන දැන් ඔය පසු කාලීන ග්‍රන්ථවල දස අසුභ හැටියට දක්වනවා. අසුභ කර්මස්ථාන විශිද්ධි මාර්ග ආදී ග්‍රන්ථවලම තියෙන බුද්ධමාතක විනීලක විපුබ්බක විච්ඡිද්දක විඛායිතක වික්ඛිත්තක හත වික්ඛිත්තක ලෝහිතක පුලවක අන්තිම ටාට්ටික හැටියට ඒවයි දක්වන්නේ. 10ක් දක්වනවා. ඉදිමිච්ඡ සිරුර නිල්ලුණු සිරුර, හැරව පිරුණු සිරුර, දෙකට කැපිච්ච සිරුරු, සතුන් විසින් කාදමන ඔය බල්ලන් වපුටන් ආදීන් කාදමන ලබන සිරුරු, ඊළඟට කැබලි කරලා තැන තැන ඔය ආයුධ පහරවල් තිබෙන සිරුරු, ඊළඟට ලේ තැවරුණු සිරුර, එහෙම නැත්නම් කණුවන් ගැබසිනු සිරුරුන, ඔය විදිහට ඒ සිරුරු වල தත්ත්වය අන්තිමට දක්වන්නේ එතන අට්ටික සංඥාව. නමුත් බුදුරජාණන් වහන්සේ මුලටම අට්ටික සංඥාව දක්වලා තිබෙනවා. කොහොම නමුත් ඔය ඇතැම් තැන දසක් හැටියට තියෙනවා. ඒක පාලීනව ඒක විදිහට හදාගෙන තිබෙනවා. නමුත් හිතා ගන්න තියෙන්නේ අර අතීතයේ අමුසොහණයෙන් ගත්ත ඒ නිමිති මුල් කරගෙන ඒ සංඝයා වහන්සේලා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර කියවෙන සතිපට්ඨාන, සම්මප්පාදාන, ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී කමඨහන තුලින්ම දියුණු කරගෙන අරහතයට පත් වුණු බවයි. ඉතින් මේ කතා කළේ එතකොට අර මිය ගියාට පස්සේ දකින්න ලැබෙන දේවල්. දැන් තමා මැරුණට පස්සේ ටික කරන්න බෑනේ. ඒක නිසා අපට උපකාර කරගන්න වෙනවා මිය ගිය කෙනෙකුගේ සිරුරක්. ඒකයි ඒ අමුසොහනට යන්නේ. ඉතින් හැම විට මේක එහෙම යන්න බැරි වුණත් හිතට ගත්තට පස්සේ ඔය සතිපට්ඨාන සූත්‍රය කියවන පින්නතුන් දන්නවා. එතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම්සේ මේ සෝනක දමන ලද සිරුරක් දකින්නේද එසේම. ඒක හිතට නගාගෙන ඊළඟට ඒක තමන්ට ආරෝපණය කරගන්නවා. අන්න එතන වැදගත්කම තියෙන්නේ. ඉම මේව කායන් උපසංහරති. මේ කයට පවර ආරෝපණය කරගන්නවා. ඒ කය යම්සේද මේ කයත් එසේම. මේ කය යම්සේද ඒ කයත් එසේම. අන්න ඒක වැදගත් අවස්ථාවක්. එතනදී තමයි විපස්සනාව සම්පූර්ණ වෙන්නේ. ඒක පොත්පතේ දක්වන්නේ අජ්ජත්ත බහිද්ධා කියලා. එතකොට අර බැහැරින් ගන්න කමටහන තමන්ට ආරෝපණය කරගන්නවා. ඒක තුලයි ඒ සම්පූර්ණ අවබෝධය ඉන්නේ. ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේ දැන් මේ මගේ ශරීරෙ විතරක් මේක දෙයක් කියලා හිතාගෙන සමහරට දිවිනසා ගන්න පුළුවන්. මේක පොදු දෙයක් හැටියට මේ හැම ශරීරයක්ම පොදු සාධාරණ දෙයක් හැටියට ධර්මතාවක් හැටියට වටහා ගැනීමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. තවත් කෙනෙකුට තමන්ගේ අර දැන් මේ පින්නතුන් අහලා තියෙනවා හේමා රූපණන්ද ආදීන් ගැන බුදුරජාණන් වහන්සේ අර රූපයක් මවලා ඒ තැනැත්තියට ඒ දැඩි මාන්නයක් තිබුණ නිසා තමාගේ රූපය ගැන කියනකොට දැන් මේ කාර්යය අපි දැන් කිව්ව විලාසිතා ගැන කියනකොට ඇතම් කෙනෙකුට තරහ යනවා වගේ. ඒ කාලෙත් ඔය රූපලාවන්‍යට ලැබිය අය ගැන බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව කියනකොට ඒ අය බුදුරජාණන් වහන්සේගේ තරහ විලා දකින්නවත් ආවෙනවා. හේමා කියන ඒ රජින ගැන කියන සඳහන් වෙනවා. නමුත් අන්න ඒ බඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ බැහැරින් රූපයක් ඉර්ධියෙන් මවලා ඒක දිහා බලන්නේ සලස්වලා ඒක විනාශ වෙනවා දැකලා ඊළඟට ඒ තැනට හිතන්න සැලැස්සුවා මේ කයත් එහෙම නේද කියලා. අන්න එතකොට අන්නේ ධර්මතාව තමයි අන්තිමට නිවන් රූපකාර වෙන්නේ. යථා ඊදං තථා ඊදං අජ්ජත්තං තේ බහිද්ධාතේ කායේ ඡන්දං විරාජේ. මේකයි යම්සේද ඒකයත් එසේම. ඒකයි යම්සේද මේකයත් එසේම. ඒ විදිහට අතුලතක් පිටතක් අජ්ජත්ත බහිද්ධා. ඒ දෙපැත්තම සම්පූර්ණ වුණු අවස්ථාවේ විදර්ශනාව ඵල ගැන්වෙන්නේ. මේ කයේ තත්ත්වයම තමයි ඒකය. ඉතින් අර සෝණින් ගත්තු ශරීරය ඒකට කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් අවිඥානික අසුභය. විඥානයේ නැති අසුභය. අවිඥානික අසුභය ගැන කියන්නේ මොකද? සවිඥානික අසුභිතු තිබෙන නිසා. අවිඥානික අසුභය කියලා කියන්නේ විඥානයේ හිතක් නැති අසුභය. ඒ තමයි සෝණි තියෙන්නේ. එතකොට හිතක් ඇති අසුභය තමයි ගෙදර තියෙන්නේ. මේ තියෙන මේ ශරීරෙම තමයි. එතකොට සවිඥානික අවිඥානික වශයෙන් සුභ අසුභ කතාව කියන්න පුළුවන්. ඒ වෙනුවට නොයෙකුත් වචන තියෙනවා. මේ පින්නතුන් දන්නවා පටික්කුල මානසිකාර කියලා කියන පිළිකුල් භාවනාව කියලා කියන්නේ අර ශරීරයේ දෙතිස් ගුණක කොටස. ඉතින් ඒකත් අසුභය ඇත්ත වශයෙන්. වචන කෝයි ආකාරයෙන් යෙදුණත් දැන් ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ කායගත අසති කියන කය අනුවගියේ සිහිය කියන ඒ වචනය තුළට දාන ඔක්කොම කමටහන් ආනාපාන සතිය ඊළඟට ධාතු කර්මස්ථාන ඔය කියාපු පිළිකුල් මානසිකාරය ඔය නව සීවතික ඔය සෝහන් ඒ හැම එකක්ම කය අනුවගියේ සිහිය කියන පුළුල් මාතෘකාවට දාලා තෝරපු තැනක් තියෙනවා. ඉතින් කොහොම හරි අන්න අසුභ භාවනාව සාමාන්‍ය වශයෙන් අපි සලකන්නේ අර විදිහට සෝහනක දකින්න ලැබෙන එහෙම නැත්නම් මිය ගිය කෙනෙකුගේ ශරීරය ආශ්‍රයෙන් අපි ගන්න නිමිත්තක් හැටියට. ඉතින් එහෙම නිමිති මේ කාලේ කොතිකුත් අර කිව්වාගේ උනන්දු වෙනවා නම් කෙනෙක් ඒ දැන් තමාගේ ඥාති කෙනෙක් අර විදිහේ තත්ත්වයකටපත් වුණා. අර සුනාමි අවස්ථාවේ අර සමහරු මේ පින්නතුන් දන්නවා ඇති අපටත් වඩා ඔය තමන්ගේ ඥාතීන්ගේ ඒ නැහැ වහගෙන ඉදිමිති දින ගණන් පරණ වෙච්ච තමන්ගේ ඥාතීන්ගේ සිරුරු අඬ අඬ තේරිව හැටි. ඉතින් ඒවා ඒ අවසානයේ ඡායාරූපය තමන් හිතෙන් ගත්ත නම් තමන්ගේ ඥාතියගේ එවෙනුවර ගෙදරවල් වල එල්ලන්නේ සමාජයේ අර තරුණ කාලේ පින්තූරේ දිහිපත් කරන්නේ. ඇත්ත වශයෙන් නිවන් බලාපොරොත්තු වෙන නම් ඒ අවස්ථාවේ දුර්ලභ තමන් ලබාගත්තු ඒ දුර්ලභ කර්මස්ථාන නිමිත්ත තමන්ගේ ඥාතිය පිළිබඳව ඒක හොඳට හිතට වැදුණා නම් ඒක උපකාර කරගෙන නිවන් දකින්න පුළුවන්. මුළු මහත් සංසාර දුකින් මිදෙන්න පුළුවන්. නමුත් ඒවා අසුබ නිසා, අප්‍රිය නිසා අපි ඒවා සුබ නිමිත්ත නම් ඉබේම හිතට තැන්පත් වෙනවා. අසුබ නිමිත්ත උත්සාහයෙන් කළ යුතුයි. උත්සාහයෙන් ඒක සඳහා තමයි ඉතින් බොහොම වෙහෙස වෙන්න ඕනේ. නමුත් ඒක පොතපතේ ආචාර්යවරුන් දක්වනවා රෝගියෙකුට බෙහෙත් වගේ. දැන් යමෙකුට ආසනීපයක් තියෙනවා නම් වමන විරේචන ආදී බෙහෙත් ගන්න වෙනවා. අන්න ඒ වගේ මේ චිත්ත නමුත් මේ අසුබ භාවනාව අරතනම් ඵලවත් කියලා තේරුම් ගත්තනම් අන්න අර ඔය මේ කාලේ පුවත්පත් වලින් තව දෘශ්‍ය මාධ්‍ය වලින් දකින්න ලැබෙන අන්න අර කියාපු අර ඉස්සෙල්ලා කියාපු જાතිය නෙවෙයි මේ වගේ ඔය මේ භීෂණ යුගයේ දකින්න ලැබෙන ඒවා සිද්ධි ආශ්‍රයෙන් කොතිකුත් අමුසෝණෙන් එදා සංඝයා වහන්සේලා ගත්තු නිමිති ගන්න ඕන හැටි ඉඩ තිබෙනවා. ඒ වගේ නුනන්දුවක් තිබෙනවා නම් ඒවා හිතට ධාරණය කරගත්තොත් එහෙම නැත්නම් ඒ ඡාය රූප ආශ්‍රයෙන් ඒවා හිත නැවත නැවත හිත පුරුදු කරගත්තොත් අන්න අර නිවන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි අර ලෝකේ ඇතැම් මුගතුන් ඔය මේවා විකෘත මානසික තත්ත්වයක් හැටියට දැක්වුවට අපිට මේ තිලෝකුරු බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළා තියෙන්නේ යම් කෙනෙක් මේවා ප්‍රයෝජන ගන්නවා නම් ඒ තමයි අමෘතේ වඳන්නේ කියලා. නිවන් අමෘතේ වඳන්නේ. අමෘතය ප්‍රතික්ෂේප කිරීමක් වෙන අසුභ භාවනා, කායගත සතිය ආදී ප්‍රතිනිග්‍රහ කිරීම. ඒ නිසා අපි නිවන් බලාපොරොත්තු වෙනා නම් ඔන්න ඔය විදිහ අසුභ පටික්කුල මානසිකාර ආදී වශයෙන් දක්වන ඒ කර්මස්ථාන ගැන උනන්දු වෙන්න ඕන. මොකද මෙන්න මේ යුගය තමයි අර කිව්ව රෝගිය බොහොම භයානක අන්දමින් පැතිරෙන්නේ. මේ පින්නතුන් හොඳින් දන්නවා. ඒ නිසා ඒකට යටත් පිළිසෙන් ප්‍රතිශක්තිකරණයක් හැටියට එදිනදා ජීවිතේ ප්‍රතිශක්තිකරණයක් හැටියට අසුභ භාවනාව වඩන්න සිද්ධ වෙනවා. ඒකට උපකාර වෙන ටික තමයි ඔය දැන් අපි මුලදී සාමාන්‍ය වශයෙන් කිව්වේ. ඒ ධානයපැත්ත පමණක් නෙවෙයි, ධානයක් ලබා ගැනීම පමණක් නෙවෙයි, ඒ ධානයටත් උපකාර කරගෙන විදර්ශනාවත් වඩන්න. අන්න අර විදිහට බොජ්ජංග ඉන්ද්‍රිය බල බොජ්ජංග එයා සම්පූර්ණ වුණු අවස්ථාවේ ආරෂ්ඨාංගික මාර්ගයේ සිටක පහළ වෙන්නේ. ඒ නිසා මේක නිකම්ම කමඨහනක් නෙවෙයි. සසර ගැන කලකිරීම නැ නිබ්බිදා කියලා කියන කලකිරීම ඇති වෙන අන්දමටයි මේක වඩන්න වෙන්නේ. එතකොට ඒක ඒ කර්මස්ථාන යෝගී යෝගාවචරයට ප්‍රියයි ඒක. ඒක පුරුදු වුණාට පස්සේ ඒකේ ආනිසංසක් දකින්න නිසා මොකද ඒක දක්වන්නේ කෙලෙස් සංතාප නැති වෙනවා. ඉතින් නොයිකුත් උපමාවලින් දක්වනවා. ඉතින් ඒ බාහිර තියෙන අසුබයයි අවිඥානික අසුබය උපකාර කරගෙන අපි ඒක ආරෝපණය කරනවා. සවිඥානික අසුබයත් ඒ වගේ. නමුත් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. සවිඥාන කියලා කියන්නේ විඥානයේ සහිත. ඒකටත් ඔය අතීත ආචාර්යවරු නොයිකුත් උපමා කතාන්තර එහෙම දක්වනවා. සාමාන්‍ය ලෝකයා, කෙලෙස් සහිත ලෝකයා මේ ශරීරයේ සුබයි හැටියට සලකනවා. පිළිකුල් නැති දෙයක් හැටියට සලකනවා. වස්ත්‍රාභරණ වලින් සරසලා හොදලා නිරන්තරයෙන් ඔය පිරිසිදු කරලා තියෙන නිසා අර දෙදිස් කුණප කියලා අපි කිව්වට නමට මේවා කුණප වශයෙන්ුත් සැලකෙන්නේ නැහැ. බොහෝ දෙනා මේවා පුළුවන් තරම් අලංකාර කරගෙන ඉදිරියට ප්‍රදර්ශනය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ පමණක් නෙවෙයි, ඒ තමාගේ ශරීරය පිළිබඳවත් අනුන්ගේ ශරීරය පිළිබඳවත් ඒ තීනේවත් අසුබ බව සලකන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට අතීත ආචාර්යවරු නොයෙකුත් උපමා ගතාන්තර දක්වනවා. දැන් ඒ බාහිර අසුබ, බාහිර දේවල් වල අසුබ බව තේරුම් ගන්න පහසුයි. එහෙම නැත්නම් අපි කිව්වේ අර අවිඥානක, අවිඥානක අසුබය විඥානයේ නැති තැන මියගිය ශරීරයක තිබෙන අසුබ ස්වභාවය අපට තේරුම් ගැනීම පහසුයි. නමුත් සවිඥානික ජීවමාන ශරීරය තුල තිබෙන මේවායේ අසුබ ස්වභාවය, පිළිකුල් ස්වභාවය තේරුම් ගැනීම අපහසුයි. අපිට අර දීර්ඝ කාලයක් සුබ සංඥාව සංසාරේ වඩලා තියෙන නිසා, ඒ වගේම රාග ආදී ඒ කෙලෙස් තිබෙන නිසා. ඔන්න ඒකට බුදු මේ අතීතයේ ආචාර්යවරු දක්වන උපමාවක්. දැන් මේ පින්න තුනට කතාන්තරත් අහන්න කැමති නිසා අපි කියතොත්, දැන් ඔය කැලෑවල තියෙනවා කැලමල්, කැලගස්. කැල මල් කියන එක කියන්නේ ඒ ගස් වල එක කාලයක පිපෙනවා රතු පාට මල් හරියට මස් බැදලි වගේ. කොළත් හැදිලා එතකොට බැලුව වෙනකොට පේන්නේ මේ ගස් වල මල් මස් බැදලි වෙලා තියෙනවා. ඉතින් ඔය සමහර විට හිවලේ ඔය ගහ දැකලා කල්පනා කරනවා මේ ගහේ මස් බැදලි වෙලා තියෙනවා කියලා. ගහ ඇද්ද ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නවා මස් බැදලි වැටෙනකම්. ඔන්න මලක් වැටුණ හැටිය විගහට දුවලා ගිහිල්ලා එක කාලේ බලනවා. නැහැ. ඒක මස් වැදල්ලක් නෙවෙයි ඒක. තව එකක් වැටෙනවා. එතෙන්ටත් ගිහිල්ලා බලන නෑ ඒකත් නෑ. හැබැයි හිවල එතනින් යන්නේ නෑ. මොකද හිතන්නේ කොහොමද මේ වැටුනේම තමයි ඒ. නමුත් උඩ තියෙන්නේ මේ හොඳ මස් වැදලි. අන්න ඔය උපමා ඒ අතීත ආචාර්යවරු දක්වනවා අවිඥානික අසුභයත් සංඥානික අසුභයත් පිළිබඳ කතාවේදී. දැන් මේ ශරීරයේ තිබෙන කෙල, සෙම්සොතු, මල මුත්‍රා ආදිය වැටුණට පස්සේ කවුරුවත් අල්ලන්නවත් කැමති නැහැ. අතින් ගන්නවත් කැමති නැහැ. නමුත් ඒව වැටෙන්න කලින් නම් ඒවයි තියෙන වටිනාකම කියන්න බෑ. ඔන්න ඒක ටිකයි ඔය කැලමල් උපමාවෙන් කියන්නේ. ඒ අතීත ආචාරවලු කෑරගහයි උපමාව දැක්වේ ඒකට. මේ ශරීරයෙන් වැටෙන වැටෙනේම අල්ලන්නවත් කවුරුවත් කැමති නෑ. නමුත් ශරීරයේ තියෙන ඒවා ගැන අර විදියට සුබ සංඥා. මේ වැටුනේම නම් එහෙම තමයි. අර ඒ ගහේ ශරීරයේ තියෙන ඒවා ඒවා බොහොම මේ හොඳ මේ වටිනා දේවල්. ඉතින් ඒ උපමාව දක්වන්නේ ඔන්න ඔය ශරීරය ගැන තමයි හිතන්න කොනවන්නේ. ඉතින් ඒක අපි තුලත් සංසාරේ දීර්ඝ කාලයක් තිරසනුන් හැටියට ආදී වශයෙන් මේ දීර්ඝ කාලයක් අවිද්‍යා අන්ධකාරය තුල ඔය සංකල්පය අපතුල තිබෙනවා. ඒක නැති කරගන්නයි එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය පිළිකුල් භාවනාව, ඔය අසුබ භාවනාව, ඔය හැම එකක්ම. එතකොට මේවා අපි බෞද්ධයින් හැටියට ගිජු හෝ වේවා පැවිදි හෝ වේවා හැම කෙනෙක්ම නිවනයි පතන්නේ. එතකොට ඒකට අර විදිහට කැලේට නොගියත් තම තමන්ගේ මට්ටමින් මේ වඩනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ආනිසංස එතන එතනම දකින්න පුළුවන් වෙනවා. අර කියාපු සමාජයේ තියෙන ඔය යන භයානක අපරාධ රැල්ලෙන් මිදිලා තමන්ට එක්තරා සමතාවකින් යුක්තව ගිහි ජීවිතේ පවා ගෙවන්න පුළුවන් වෙනවා. අතීතයේ අර ඒ අපේ පැරණි පැරණන් වගේ ඒ එක අනිත් එක ක්‍රමක්‍රමයෙන් ගිහි ජීවිතේ ගත්ත කමඨහන් නිමිත්ත සමාවිත යම් දවසක පැවිදි වෙලා රහත් වෙන්නත් උපකාර වෙන්න පුළුවන්. ඒකට හොඳ නිදර්ශන ඔය ධර්ම කතාවල තිබෙනවා. අතීතයේ එක්තරා රජකුමරියක් තරා රජකුමරියක් වැසිකිළියක පණුවන් දැකලා පුලවක සංඥාව ඇති කරගත්ත කියන්නේ පුලවක සංඥා කියලා කියන්නේ ඉදිමිලා පණුවන් දාපු ශරීරයක්. එතන තිත මතු වුණා ඉදිමි අර වැසිකිළියක දැන් ඒ බඳු වැසිකිළි දැන් දකින්නවත් නෑ. දැන් වැසිකිළිය කියලා හිතන්නවත් බැරි තරම් හොඳ සුවඳ ගහන දැන් තමයි දැන් ඉතින් වැසිකිළි කියලා කියන්නේ. ඉතින් වැසිකිළියක් දැන් දකින්නවත් නෑ. ඉතින් අන්නේ අතීතයේ එහෙම අර වල වැසිකිළියකට ගිහිච්ච රජකුමරිය රජකුමරියට සමාවිත අර විදිහට හොඳ හොඳ ඒවා තියෙන්නේ නැති අවශ්‍යතාව නිසා ගියා. ගියාට පස්සේ මේකේ දැක්කා පණුවන් නටනට ඉන්නවා. ඒ වෙලාවේ හිතට ආවලු මේ ගිහිල්ලා මගේ ශරීරය පණුව දැම්මම මෙහෙම නේද කියලා. අන්තිමට ඒ හිතවිල්ල උපකාර වුණා රහත් වෙන්න. ඒ විදි කොටිකුත් කරාන්තර දෙන දැන් මේ පිනත තවත් ඔය ධර්ම කතාවල අහලා තිබෙනවා. ඒ රජ කෙනෙක් නගරයේ පැදිකුණු කරන අතරේ නහයට දාඩිය ආවම ලේන්සුවකින් පිහදාලා ඒ වෙලාවේ ඇති වුණු අසුබ සංඥාව තමයි ඒක තුලින් තමයි චූලපන්තක හාමුදුරු කෙනෙක් ඇති වුණේ. අන්නේ විදි ධර්ම කතාව කියනින් අපිට තේරෙන ගියෝවා පැවිදි හෝ වේවා. අපි මේ කමඨහන් මේ අවස්ථාවල ලැබුණු අවස්ථාවල රෝහලකට ගියා හෝ මල ගමකට ගියා හෝ අර විදිහේ අර භීෂණ යුගයේ ඒ චිත්‍ර අර දෘශ්‍ය මාධ්‍ය වලින් දැක්කා හෝ ඒවායේ වටිනාකම තේරුම් ගත්තනම් ශාසනික වටිනාකම තේරුම් ගත්තනම් Tamanṭan එතකොට මේ ධර්ම මාර්ගය යන්න එක ශක්තියක් වෙනවා. එහෙම වැඩුණු ඒ හැඟීම් තමයි සතර ඒ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිබ්බිදා බහුලෝ බව. සතර කලකිරීම නිබ්බිදා කියලා කියන්නේ නිර්වේදය කියලා කියන්නේ සතර කලකිරීම. සතර කලකිරෙන්නේ නැතුව ශරීරය ගැන කලකිරෙන්නේ නැතුව භවය ගැන කලකිරෙන්නේ නැතුව භවයෙන් මිදෙන්න බෑ. භවයෙන් මිදෙන්න බෑ. ඒක අප පිළිගන්න වෙනවා. ඒක පිළිගත්තා නම් එතකොට අන්න අපි නිරන්තරයෙන් අපේ මට්ටමින් හරි අපේ මට්ටමින් තුවර සුළුවට හිතන්න අරකයි. අතීතයේ සමාජයේ අතීතයේ බුද්ධ කාලයේ හිටියේ ඒ බුද්ධ සතන් බුද්ධ ශ්‍රාවකෙන් මාර්ගඵල බොහොම ඉහළට දියුණු කරගත්තු කට්ටියත් හිටියාවේ නකුල මාතා නකුල පිතා ආදී මේ ගැන කියෙවෙන්නේ. අන්න ඒක නිසා අපිත් ඒ යුගෙන කල්පනා කළා මේ දැන් කියන හැමෝම කියන්නේ තවත් නම් මේ සංසාරේ උපදින්න ඕනේ නැහැ කියලා. මොකද ඒකට ඕන කරන අවශ්‍ය කාරණා ටිකක් සම්පූර්ණ කරගන්න බලන්න ඕනේ. ඒක නිසා මේ අසුභ භාවනාව කියන නම තියුණාට ඒකට හිත නරක කරගන්න නරකයි. මේ අර මෛත්‍රී භාවනාව ගැන කිව්වා වගේ අර මුළු පොළොවම ඇත්ත වශයෙන්ම ඇටසැකිලි ගොඩක් පමණයි. ඇතම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථා, ධම්මපද ගාථා, ඒ වගේම ඇතම් සූත්‍ර අපට උපකාර වෙනවන්න අර කියාපු ධම්මවිචේ සම්බොජ්ජංගේ ගොඩ නගා ගන්න. අපි කිව්වා ධම්මවිචේ සම්බොජ්ජංග කියලා කියන්නේ කමඨහණේ තියෙන ධර්මපැත්ත ප්‍රඥාවෙන් විමසා බලන්න. ඔන්න එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වේකුල්ල පර්වතය, ඉන්දියාවේ තියෙන පර්වතය. මේක පෙන්නලා බුදුරජාණන් වහන්සේ අමුතු කතන්තරයක් කිව්වා. මහණෙනි, එක පුරුෂයෙක්, එක මිනිසෙක් කල්පයක් තුල හෙළු ඇටසැකිලි, මෙරි මෙරි ඉදිබදි හෙළු ඇටසැකිලි එකතු කරලා ගත්තොත් මෙන්න මේ වේපුල්ල පර්වතය තරම් විශාල වෙනවා කියලා එතනින් ඉවර කරේ නැහැ. අනිත්‍යතාව ප්‍රතික්ෂේප කරා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒකට එකතු කළා. මේවා මේ ඒ ඇටසැකිලි එකතු කරන්න කෙනෙක් හිටියානම් ඉන්නවනම් ඒ වගේම එකතු කරපු ඇටසැකිලි විනාශ නොවිය තිබෙනවනම් ඔන්න එහෙනම් මේ වේපුල්ල පර්වතය තරම් වෙනවා. ඒක හිතා ගන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ ඒක අදෝලිපියකුත් එක්කයි ඒ කාරණේ ඉදිරිපත් කළේ. නිකම් උපමා කරේ නැහැ. වේපුල්ල පර්වතය තරන් එකක් වෙනවා කල්පයක් තුලදී එක පුද්ගලයෙක් හැලු ඇටසැකිලි කෙනෙක්ින් තර්ක කරන්න පුළුවන් ඕක කොහොමද එකතු කරන්නේ. අන්න ඒ ටික බුදුහාමුදුරුවෝ කිව්වා. යම් කෙනෙකුට එකතු කරන්න පුළුවන් නම් එකතු කරපු ටික විනාශ නොවී තිබෙනවා නම් අන්න වේපුල්ල පර්වතය තුලදී. මේක කිව්වේ මොකද බුදුරජාණන්? සම්පප්පලාභයක් නෙවෙයිනේ. අන්න අර සම්මා සංකල්පයට සම්මයක් සංකල්පයට උපකාර වෙන කෙනෙකුට හිතන්න. මේ මුළු පොළොවෙම තියෙන්නේ ඇට සැකිලි ගොඩක් විතරයි නේද කියලා. මේ අපේ අනන්‍යතාව ඔප්පු කරන්න අපට මේ යම් යම් ප්‍රමාණයට මස් සමාධිය ඒව උපකාර වෙන බව ඇත්ත. අපි අනන්‍යතාව ඔප්පු කරන්නත් එපාය සමාජයේ ඉන්නකොට. ඒක නමුත් පුදුවේ ගත්තොත් කාටත් තියෙන අර ඇට සැකිලි ගොඩ තමයි. ඒකයි අර ස්වාමීන් වහන්සේ මුළු මොළොවම ඇට සැකිලි ගොඩක් හැටියට හිතුවයි කියලා කියන්නේ. ඉතින් අර හැම දෙනා තුළම තියෙන ওই ටික විතරයි. අර උඩින් කොයි විදියට සැරකලා තියෙනවද? ඒකත් බුදුරජාණන් වහන්සේ තම මාස්තල ඔය ධම්පද ගාථාවල මේ පින්නතුන් දන්නවා. අට්ඨිනහාරු සංයුත්තෝ තච මංසාවලීපනෝ චල්‍යා කායෝ පටිච්ඡන්නෝ යථා භූතං නදිස්සති. ඇට්ඨිනහාරින් බැඳුණු සම් මසින් පිරියම්බුණු කය සිවියෙන් වැසුණු ඇති හැටිය නැත දිස්වන්. එහෙම ගන්නු මේ සිංහල කවියක් හැටියට ගත්තොත් අට්ඨිනහාරු සංයුත්තෝ ඇට්ඨිනහාරින් බැඳුණු තච මංසාවලීපනෝ සම් මසින් පිරියම්බුණු චවියාකායෝ පටිච්ඡන්නෝ කයසිවියෙන් වැසුණු යථා භූතං නදිස්සති ඇති සැටිය නොම දිස්වන. අන්නේ ඒක ගාථාවක්. ඒ වගේම තවත් තැනක කියනවා යානි මානි අපක්ඛානි අලා කූණේම සාරදේ කාපෝතකානි අට්ඨිනී තානි දිස්වානකාරති. ඔය සෝහනක යානි මානි අපක්ඛානි අලා කූණේම සාරදේ සරත් සමෙහි ඒ තැන දමල තිබෙන ලබු කබල් ගොඩක් වගේ මේ හිස් කබල්. ඒවා පාටක් කියලා තියෙනවා. හරියට අර කාපෝතක කියලා කියන්නේ තරෙයියන්ගේ පාට. පරෙයියන්ගේ පාට තියෙන මේ හිස් කබල් ගොඩ හරියට සරත් සමයේ ලබු කබල් ගොඩක් වගේ. ඒවා දැකලා කවර නම් ඇල්මක්ද? අන්න ඒත් ඒ බුද්ධ වචනයක්. තානි විස්වානකාරති. ඉතින් ওই විදිහට ඊළඟට තව තියෙන අට්ඨිනහාරු සංයුත්තෝ අච්චීනං නගනං තතං මංස ලෝහිත ලේපණං යක්ඛ ජරාච මච්චුච මානෝ මක්ඛෝච ඕහිතෝ. මේ තමයි බුද්ධ වචනය. අට්ඨිනං නගරං කතං. ඔන්න නගරයක උපමා බුදුරජාණන් වහන්සේ දෙනවා. මේ පුදුම සංකල්පන. ඇට වලින් නගරයක් හදලා තියෙනවා. අට්ඨිනං නගරං කතං. ඊළඟට මාංශ ලෝහිත ලේපණ. මේ නගරයට පිරියම් කරලා තියෙන්නේ මාස්ලේ වලින්. මේ නගරේ පිරියම් කරලා තියෙන්නේ මාස්ලේ වලින්. අපි හිතමු ඔය ප්‍රාකාරාදිය බඳින්නා වගේ ඈ නගරය. අට්ඨිනං නගරං කතං මාංශ ලෝහිත ලේපණ මාස්ලේ වලින් පිරියම් කළා. යත්ත ජරාච මච්චුච මානෝ මක්ඛෝච ඕහිතෝ. මේ නගරය තුල ඉන්නේ කවුද? ඒක තුල ආරෝපණය කළා නේද? ජරාව. යත්ත ජරාච මච්චුච මාරය. ජරාච මච්චුච ඒ වගේම මානේ දිනමකුකම් ඔය විදිහ කෙලෙස් ඔක්කොම මේ ආරෝපණය කළේ මේ නගරේ. ඒකොට නගරේ අර ප්‍රාකාර සම්මස් වලින් ප්‍රාකාර වලින් නෙව කළා මේ පවත්වගෙන යන්නේ මොකද්ද? හරව ටික ජරාව මරණය මානේ මකුකම් ඕවා ටිකයි මේ නගරය ඇතුලේ තියෙන්නේ. ඔන්න ඔය විදිහ උපමා බුදුරජාණන් වහන්සේ දුන්නේ කවි සංකල්පනා මතු කරන්න නෙවෙයි. අන්න අර කියවු සසර කලකිනීම අපට ඇති කරන්න. සංසාර කාලේ සංසාරේ කරපු වැඩ මොකද්ද කියන එක බුදුරජාණන් වහන්සේ සමහරට කෙටියෙන් දක්වලා තියෙනවා. කටසි වඩ්ඩිතා. කටසි වඩ්ඩිතා කියලා කියන්නේ සුහොන් වැඩුවා. මෙච්චර කාලයක් කරපු හැමංගම මොකද්ද? සුහොන් වැඩුවා. අර අබේ පුල කතාවෙන් පේන්නේ. ඒවා එකතු කරන්න බැරි මුරුණේක විතරයි අඩුපාඩුව. මේ දීර්ඝ කාලයක් කරේ සොහොන් වැඩුවා. මෞකසින් පටන්ගෙන ඊළඟට සොහොනින් කරා යන ගමන තුල සතර මහා භූතයන් කියලා කියන පඨවි ආපෝ තේජෝ වායෝ ගස් කොළන් වෙනුත් අනිත් සතුන් මරාගෙන හරි මේක තර කරගෙන ඊට පස්සේ මේ වයින් ඇති වෙච්ච ඇට සැකිල්ල දාලා යන්න මේ සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි කටසි වඩ්ඩිතා. සොහොන් වැඩියොත් තමයි අපි කරපු පහම කම. ඒක නිසා අපි හිතා ගන්න ඕන නසියා ලෝක වර්ධනෝ. බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා ලෝක වර්ධනයක් වෙන්න එපා කියලා. ලෝක වර්ධනයක් වෙන්නේ නැතුව සුසාන වර්ධනයක් වෙන්නේ නැතුව අපට තියෙන අන්න අර ගියාපු මේ සොහොන් භාවනාවම උපකාර කරගෙන සොහොන් වැඩිම නතර කරන එකයි. සෝසානිකංග කියලා අතීතයේ තෙරුන් වහන්සේලා ඒ උග්‍ර දුතංග අදිෂ්ඨාන කරගෙන ගිහිල්ලා රෑ මහා රෑ භාවනා කරලා ඉක්මනින්ම රහත් වුණා. අපට ඉතර කරන්න බැරි වුණත් මේ තියෙන ටික ආසෙන් අන්න අර විදිහට ඒ Taman ඒවා හරියට වැඩුවා නම් අන්තිමට තමන්ගේ ප්‍රතිඵලෙ මොකද්ද? මේ සංසාරයේ සෝන් වැඩිම නතර කළා. ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාරේනක් මිදෙන්නුම මහා මහණි වෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලකදී වේදීන් ලැබලා සම්පූර්ණයෙන්ම අමෘතය කියලා කියන යා අමෘතය අනුභව කරන්න තමන්ට ශක්තිය ලැබෙනවා. අන්න ඒක නිසා මේ පින්තුන් කල්පනා කරනවා අද දින මේ දේශනේ තම තමන්ගේ ජීවිත මට්ටම් වලින් අද දින මේ පින්තුන් මේ ගෙවල් වලින් ඉවත් වෙලා ආවේ. ඒ ගෙවල් වල අඩුපාඩු නිසා නෙවෙයි ඊට වඩා වටිනා දෙයක් මේ අද පොහොය දවසේ කරන්නයි. මොකද වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ තුල තමන් බණ තමන්ගේ ඒ භාවනා ආදී වෙනදාට වඩා හොඳින් කරමින් ඊළඟට ධර්ම ශ්‍රවණ ආදීන් නිවන් මාර්ගට අදාළ දේවල් හිතේ එකතු කරගෙන යම් අවස්ථාවක හැකිනම් මේ ජීවිතේදීම අර කවුරුත් මේ බලාපොරොත්තු වෙන තවත් නම් උපදීන්නේ නැහැ කියන ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න. එතකොට අද දින මේ ඒ සමාදන් වූ ශීලයත් ඒකන්ව ඒ උපකාර කරගෙන වැඩි වූ සමාධියත් භාවනා ආදියත් මේ ඇසු ධර්මයක් නිවනටම උපකාර වේවා. ඒවා උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිටගෙන ඉක්මනින්ම තමන්ගේ භාවනා සාමස්ථාන මුදින් පමුණවාගෙන අර අපි සඳහන් කළ ආකාරයට ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුකින් මිදුණු තුම මහා මහණෙනි සැනසීමට මේ කුසල සත්‍ය ඒකාන්තින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම අවීච්ඡේ සිට අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ විදිහේ පරිදර්ශනාත්මක ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් ඒ හැම කෙනෙක්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න මේ ගාථා කියන්නේ. එතාවතාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බං පත්තිහිත්‍යා සබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමතං පදං පාපාසට්ඨා චුම්මාඨා දේවානාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සට්ඨා චුම්මාඨා දේවානාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේශනම් රාජබුම්මාඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති මං කරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිබ්බාණං ශෝකප්පත්තාදි නිශෝකා හොන්තු සන්තේ බාණෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිබ්බාණං සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාන්තු සබ්බේ විපාණියෝ ඉන්නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්තු තේ භාගු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.